karu aidiya heeshan jayawadana mantithuma obathuma wedi 10 ka kaalayak thibena
karu sabhapathumani ma hitanne api parliamentu ada ras wenne nav wasare visheshayenma 2024 wasara suba wasarak weva kiyala ape rate janathawata man prarthana karanawa wageema itamath wedagath අනපනත් පිළිබඳව අපි අද කතා කරන්නේ. එහිදී විශේෂයෙන්ම අපිට ගරු සභාපතිතුමනි අමතක කරන්න බැරි කාරණා ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම අපි එදා මේ ගරු පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න මේ රටේ ජනතාවට තමන් ගෙවන බදු මුදල් වලට වටිනාකමක් එකතු කරන්න අවශ්‍ය කරන කටයුතු අපි එදා ක්‍රියාත්මක කරා. ඒක අද යථාර්ථයක් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි එදා කියපු කාරණේ අද සත්‍යයක් වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ වර්තමානයේ ඇති වෙලා තියෙන හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව, මහා වංචාව පිළිබඳව අද නවකතා පොතක් වගේ දිනින් දින එළිවෙමින් පවතිනවා. මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව එදා මම විශ්වාස භංග යෝජනාවක් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව ගරු සභාපතිතුමනි ගේනකොට ඔය නිලධාරීන් ඉන්න කුටියේ දැන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න නිලධාරීන් හිටියා. මම මේ පාර්ලිමේන්තුවේ මේ උත්තරීතර සභාවේ අවස්ථාවේදී කිව්වා ඒ නිලධාරීන්ට මගේ කතාවේ මේ ඉල්ලීම් වලට අහුන්කන් දීලා ලිපිගොනු අස්සම් කරනවාද ඔබතුමන්ලා අන්තිමට නතර වෙන්නේ හිරගෙදර කියලා. ඒදා අපි කියපු කාරණේ අද ගරු සභාපතිතුමනි තහවුරු වෙලා තියෙනවා. මේ රටේ අහිංසක රෝගීන්ට ඖෂධ වෛද්‍යවරු දෙන්නේ ඒ රෝගියා සුව වෙලා ඒ රෝගියාට ලබා දෙන ඖෂධයෙන් ප්‍රතිකාරයක් ලැබෙයි කියලා. හැබැයි ඒ රෝගීන්ට දෙන ඖෂධ බාල ඖෂධ නම් ඒ රෝගීන්ට දෙන ඖෂධ වලින් ඒ අහිංසක රෝගීන් සුව වෙන්නේ නැත්නම් ඒ රෝගීන් ඒ බාල ඖෂධ නිසා මරණයට පත් වෙනවා නම් එහෙම නැත්නම් ඒ බාල ඖෂධ නිසා ඒ රෝගියා සුව වෙන්නේ නැතු ඒ රෝගියෙන් මරණයට පත් වෙනවා නම් ඒක මිනිමරුවක් කියලා මේ ගරු සභාවේ ගරු සභාපතිතුමනි අපි කිව්වා. අද ඒකේ ප්‍රතිඵලය මල මුළු මහත් රටටම හෙලිදරව් වෙමින් පවතිනවා. අද මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වංචා කරලා කෝටි ගණන් වංචා කරලා ඒ වංචනික මුදල් භාවිතා කරපු නිලධාරීන් සහ ඒ කණ්ඩායම් වලට අද නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි ගරු කරනවා ගරු අධිකරණයට ඒ පිළිබඳව. ඒ වගේම අපි ගරු කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි අපි ප්‍රශ්න කරනවා මේ මහා අපරාධය ඇයි තාම අත්අඩංගුවට අරගෙන නැත්තේ කියලා. මේ වග්ගාව තියෙනවා පත්තරේ විස්තරේ. ඒකේ තියෙනවා මහමොලකරු ඉන්නේ කියලා. ඉන්න එකම කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා එතුමට ගැලවෙන්න බෑ මේ මහා අපරාධේ. ඒක නිසා තමයි මං හිතන්නේ මිනිස්සු එතුමාගේ ගෙදරට ඉදිරියට පළවෙනිදා මල් වැඩමක් අරගෙන ගියේ. මොකද කේලිය රඹුක්කල්ල විශ්වාස කරා රෝහලට යන රෝගීන් මරණයට පත් වෙනවා. ඒක නිසා තමයි රෝහල ඉදිරිපිට මල් ශාලා තියෙන්නේ කියලා. හැබැයි ගරු සභාපතිතුමනි මේ අපරාධයට කේලිය රඹුක්කල්ල වග කියනවා වගේම 113 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ එතුමව ආරක්ෂා කරන්න ඔය දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන්න කටයුතු කරා. අපි පැහැදිලිව එදා කිව්වේ දේශපාලන කුහකත්වයෙන් නෙවෙයි ගරු සභාපතිතුමනි. මයිගාව තියෙනවා ප්‍රෙඩ්නි සිලෝන් ඇස්වලට දාන ඒ අයිඩ්‍රොප් එක දාලා ඇස් අන්ද වෙච්ච රෝගීන් 20 දෙනාගේ තොරතුරු නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ තොරතුරු මම අද සභාගත කරනවා. මේ රෝගීන් ලියපු ලියුම් තියනවා. ඒ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වෙලා. ඒ මිනිස්සුන්ට කේලිය රඹු කළ එදා කිව්වා වන්දි දෙනවා කියලා. එක පුද්ගලයෙකුට වන්දි දීලා නැහැ. බදුල්ල දිස්ත්‍රික්කේ එක්තරා මවක් මට කතා කරා. කතා කරලා කිව්වා තමන්ගේ සැමියා රියදුරෙක් අවුරුදු 60ක එයාගේ ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා. මේ ප්‍රෙඩ්නිසිලෝන් එන්නත එමෙන්නත සමායන අයිඩ්‍රොප් එක දැමීමත් එක්ක ගරු සභාපතිතුමනි
මුලසුනේ සභාපතිතුමනි කරුණා කළ මේ අපේ අමාත්‍යවරු නැති වෙලාවේ මෙතුමා ඇවිල්ලා මේ චෝදනා කරනවා එක එක්කෙනාගේ නම් කියලා. එහෙම නම් කියන්නේ කියද්දි මෙතුමාගේ අතීතේ මෙතුමාගේ දෙමව්පියන්ගේ නමුත් කියන්නේ නෙවෙයි මේකේ. එහෙනම් එහෙම ඉඩ දෙන්න එපා. එහෙම ඉඩ දෙන්න එපා.
ඔව්. ගරු සභාපතිතුමනි වරහන්තර ප්‍රශ්නෙට ඉඩ දෙන්න.
හරි බලන්න.
ගරු සභාපතිතුමනි හොරුන්ට හොරකම් හොරකම් කරලා තියෙන පුද්ගලයන්ට වාංචනික වාංචා කරලා තියෙන අයට මේ මොනවාද මේ මිනිස්සුන්ගෙන් පගාරක්
දෙන්නට කරුණාකරලා ඔබතුමා කතා කර යන්න.
මෙරි මරුණු අහිංසක රෝගීන් ගැන කැක්කුමක් නැහැ. මේ ඇස් අන්ධ වෙච්ච රෝගීන් ගැන කැක්කුමක් නැහැ ගරු සභාපතිතුමනි. මේ පැහැදිලිවම මෙතුමා කවුද? මෙතුමා පැහැදිලිවම කියලා ඔප්පු වෙලා තිනවා. ඉතින් ඒ ඔප්පු වෙච්ච පුද්ගලයේ අද
අද
කෑ ගන්නවා. කවිල්ලා තවත්
ගරු මන්ත්‍රීතුමනි කොහෙවත් ඔප්පු වෙලා නැහැ. ඔප්පු වුණා නම් අපි ඒකටත් මුහුණ දෙන්න ලෑස්ති. මේ නිකන් මඩ චෝදනා ගහන්න එපා. මෙතන ඇමතිවරු නැති වෙලාවේ පාලුගේ වළම් බින්දින්න හදන්න එපා. හරිද? ඔබතුමාගේ තාත්තා කරපු හරිය කියන්න මෙතන. ඔබතුමාගේ තාත්තත් ඔය අමාත්‍යංශ හිටියනේ. ඒ කාලේ මිනිසුන්ට කරපු විනාශ කියන්න. බොරුවට කෑ ගන්න එපා. මෙතන ඇවිල්ලා කවුරුත් නැති වෙලා ආයම මන්ත්‍රීතුමා ගෞරවය රකින්න අනිත් මිනිසුන්ගේ.
ගරු සභාපතිතුමා ඔබතුමා මම එතුමාගේ නම කිව්වේ නෑ.
ඔබතුමාගේ
නම කිව්වේ නෑ.
ඔබතුමා
එතුමාගේ නම කිව්වේ නෑ.
මම කතා කරන්නේ
නම කිව්වේ නෑ.
ඔබතුමා ඔබතුමා එතුමා මේ මන්ත්‍රීතුමාගේ නම හැඟගෙන
ලෙස
නෑ. ඔබතුමා එතුමාගේ මන්ත්‍රීතුමා හැඟගෙන ලෙස ඔබතුමා ප්‍රකාශ කරා.
මොකද?
ඔබතුමා එතුමා කියන කාරණේ හැඟගෙන ලෙස ඔබතුමා ප්‍රකාශ
කරා. නෑ නෑ නෑ
නෑ ප්‍රකාශ කරා. ඒ නිසා මම
ඒක හරි එතුමා නෙමෙයි. හැබැයි ගල්වරෙන් හොරකම් කරපුවා ඉන්නවනේ. හරිද? අපේ හර්ෂන් මන්ත්‍රීතුමා කියන්නකෝ මේ දොම්පේ සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මොනවද කරන්නේ? හද අප පිට ඉන්නේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමා මම නම් කියන්නේ නැහැ
කාගේවත්. හරිද? ගරු ඔබතුමා ගරු මන්ත්‍රීතුමා
හරිද? ඉතින් ගරු
ඔබතුමා
පැහැදිලිව අප
ඔබතුමා දීර්ඝ කාලයක් තිස්සේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව ආපු මන්ත්‍රීවරේ ස්ථාවර නියෝගවල පැහැදිලිව තියෙනවා ඔබතුමා කර ප්‍රකාශය තුළ යම් මන්ත්‍රීවරයෙක්ගේ නම හැඟගෙන හැටියට තිබුණොත් ඒ මන්ත්‍රී ඒ මන්ත්‍රීතුමා එල්ලීම කරොත් මට ඒ අවස්ථාව දෙන්න වෙනවා. ඒ නිසා ඔබතුමා එහෙම කිව්වොත් මට ඒක හැඟුණා. ඔබතුමා ඒක ක්‍රියාත්මක කරන්න දු ඔබතුමායි කතා කර යන්න. වෙලාව මම දෙනවා.
නම කියලත් නැහැ හැඟවිලත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට වෙන්න පුළුවන්.
නැහැ. ඔබතුමාට ඔබතුමායි කාලේ දෙනවා. පක්ෂපාතයක් නෙමෙයි.
හරිද? ඉතින් මේ හොරකම් කරපු අය ලක්ෂ 3ට ගල් වලින් අප පිට ඉන්න අය මේ ගැන කතා කරන එක ඒ අයව ආරක්ෂා කරන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කතාව කරගෙන යන්න දෙන්න. හරිද? එතකොට ගරු සභාපතිතුමනි බියුපිවැකෙන් එන්නතේ අහිංසක මිනිස්සු මැරුණා. අද නීතිය ක්‍රියාත්මකද? අද නීතිය ක්‍රියාත්මකද? ප්‍රොෆෝල් එන්නතේ අහිංසක අවුරුදු දෙකක දරුවෙක් මැරුණා. අද නීතිය ක්‍රියාත්මකද? අද නීතික ක්‍රියාත්මක නෑ ගරු සභාපතිතුමනි. ඒක නිසා මේ 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 රටේ මොනතරම් අනපනත් හැදුවත් අද මේ රටේ මොනතරම් ගරු සභාපතිතුමනි අනපනත් හැදුවත් පැහැදිලිවම තමන්ගේ දූෂිතව ආරක්ෂා කරන කණ්ඩායමක් ඉන්නව ගරු සභාපතිතුමනි. මේක පැහැදිලිවම අපි කියනවා. ඒ නිසා අපි කියන කාරණේදී අද රටේ ජනතාව මේක තේරුම් අරන් ඉවරයි. ගරු සභාපතිතුමනි දැන් බලන්න පාස් කිරිදින ත්‍රස්ත ප්‍රහාරය. අපි එදා කිව්වා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. අද ඉබ්‍රාහිම්ලා ගැන කතා නෑ ගරු සභාපතිතුමනි. අද සොනික්ලා ගැන කතා නෑ ගරු සභාපතිතුමනි. අද මේ අය නිහඬයි. අපි පැහැදිලිව කිව්වා ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. ගරු
LTTE එකට සල්ලි දීලා LTTE කාර්ය පෝෂණය කරපු කෙනෙක්.
පොඩි ඔබට කැඩෙන්න බලමු තුමා. ඔබතුමා කතා කරන්න.
මට කියන්න තියෙන්නේ ලක්ෂ තුනේ ගල් වලේ හිඟන කතාව. හරිද? එච්චරයි. එතකොට ගල් වලේ හිඟන කතාව. හිඟා කයවනම් ඔයිට වඩා හොඳයි. හරිද? එතකොට මේ අපපිරණ ඉන්නේ නේද?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තව වැඩිපුර දෙනවා.
ගල් වලින් ලක්ෂ තුනක්
ගරු මන්ත්‍රීතුමා බලන්න විනාඩි දෙකක් වැඩිපුර දෙනවා ඔබතුමාට
කතා කරන්න. ජනාධිපති විමර්ශන කොමිසමේ මෙන්න මේම සඳහන් වෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම සභාව විසින් කර ඇති නිර්දේශය වන්නේ නිලන්ත ජයවර්ධන තෙරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපති විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිසම් සභාව නිර්දේශ කරයි. ජනාධිපති විමර්ශන කොමිසම් සභාව අවසාන වාර්තාව වෙලුම් 1:320. එතකොට දැන් අපි අහන්නේ මේ ජනාධිපති විමර්ශන කොමිසමේ ගරු සභාපතිතුමනි, මේ රටේ මිනිස්සු මැරුණේ 270,000 ආසන්න අපේ රටේ මිනිස්සු මැරුණා, විදේශිකයෝ මැරුණා. ඊට පස්සේ මේ රටේ ජනතාවගේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මේ ජනාධිපති විමර්ශන කොමිසම පැවැත්තුවා. හැබැයි ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ ගරු සභාපතිතුමනි. මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොලකරු අල්ලනවා කියලා. ඇයි තාමත් අපෝසත් වෙලා තියෙන්නේ? මොකද උනේ ඉබ්‍රාහීම්ට? ඇයි ඉබ්‍රාහීම් ලගෙන කතා කරන්නේ නැත්තේ? ඇයි මේ පිළිබඳව ආණ්ඩුවට ඇඟීමක් නැත්තේ? අපේ රටේ ජනතාව අහිංසක ජනතාව මරණයට පත් වුණා. හැබැයි ඔය කෑ ගහන අය තමයි එදා ඔය මිනිස්සුන්ගේ කඳුළු මතින් බලයට ආවේ. හැබැයි දැන් බලයට ඇවිල්ලා මේවා ගැන කතා කරන්නේ. ඉතින් අපි ගරු සභාපතිතුමනි පැහැදිලිව කියනවා, මේ රටේ ජනතාව අද තේරුම් අරන් ඉවරයි. මේ ආණ්ඩුව අද ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. කෑ ගැව්වත් ගමට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව ගෙදර යනවා ගරු සභාපතිතුමනි. ඒ ගැන මතක් කරමින් මේ පැහැදිලිවම මේ ආණ්ඩුවට රටේ ජනතාව ගැන හැඟීමක් දැනීමක් නැහැ කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරමි.
සුතිගරු මන්ත්‍රීතුමනි, ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා, ඔබතුමා නිඩි 10ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි මුලසනාරුර ගරු මන්ත්‍රීතුමනි. මේ රටේ නීති ගණනාවක් තියෙනවා. මේ නීති සර්ව සාධාරණ නැති එක තමයි අපේ රටේ තියෙන ලොකුම ගැටලුව. යම් පුද්ගලයෙක්ට එක නීතියකුත්, ඒ වගේම අන්ත අසරණ අහිංසක ජනතාවකට එක නීතියකුත් තියෙනවා. දැන් බලන්න මේ රටේ වංචාවල් ගැන කොච්චර පැමිණිලි කරත්, දැන් අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේදීත් ඒ ගැටලු ඇති වෙලා තියෙනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ දාපු නඩු අපි කවුරුත් දන්න, ඇහැට පේන, මුළු රටම පිළිගන්න, මේවා යම් යම් හේතුන් නිසා නීතිපති දෙපාර්තමේන්තුවේදීත් ඒවා ඉල්ලාස් කරගෙන තියෙනවා. මේ වෙනකොට නඩු 50කට ආසන්න ප්‍රමාණයක් ඒ ආකාරයෙන් පෞගිය කාල සීමාවේදී නීතිපති දෙපාර්තමේන්තුවෙත්, ඒ වගේම අල්ලස් කොමිසමේත් යම් යම් කාරණාවල් නිසා, යම් යම් තාක්ෂණික හේතුන් නිසා මේ රටේ වංචාවල් ඇස් පනා පිට තියෙන දේවල්, කවුරුත් දකින දේවල්, කවුරුත් දන්න දේවල් ඇත්තටම අධිකරණයේදී එය තීන්දුවක් දෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ මොකද යම් යම් දේශපාලන මැදිහත්වීම් නිසා. ඒක අපේ රටේ හොඳ පොලිසියක් තියෙනවා. ඒ පොලිසියේ හොඳයි
මහත්තුමා,
ගරු මන්ත්‍රීතුමා, අපි මේ ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ 2022 මැයි මාසේ ඉඳලා එහෙම එක නඩුවක්වත් අපි නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලලාස් කරගෙන නැහැ. ඊට කලින් සමහරව වෙලා තියෙන්නට ඇති. අනිත් එක අල්ලස් කොමිෂන් සභාවේ යම් කිසි ඔබතුමා කිව්ව විදිහට තාක්ෂණ හේතු මත යම් නඩු සංඛ්‍යාවක් ඉල්ලාස් කරගෙන තියෙනවා. ඒ වගේම මේ කොටසක් ආපහු පවරලා තියෙනවා. ඔබතුමාව දන්නවා අල්ලස් කොමිසමට අපිට කියන්න බෑ නඩුවක් ඉල්ලාස් කරගන්න කියන්නත් බෑ, නඩුවක් දාන්න කියන්නත් බෑ. ඔබතුමාලා අපි කවුරුත් එකට එකතු වෙලා ඒගොල්ලන්ගේ ස්වාධීනතාවය තහවුරු කරලා ස්වාධීන ආයතනයක් විදිහට තියෙන්නේ. අවශ්‍ය නම් ඒ පිළිබඳව අපි අලුතෙන් විද්‍යාලයක් ඇතුල් කරලා තියෙනවා 21 වෙනි සංශෝධනයේ. විවස්ථාදායක සභාවට පුළුවන් ඒක හොයලා බලන්න. ඒ නිසා ආණ්ඩුවට මැදිහත් වීමේ ක්‍රමවේදිකුත් නෑ, අපි මැදිහත් වෙන්නෙත් නෑ.
බොහොමත් ස්තුතියි. මගේ වෙලාව ඒ කරුණාකර ලබා දෙන්න. මේ ඇමතුමා කිව්ව කාරණාව මම පිළිගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි 2022 න් පස්සේ වුණා කියලා අපිට අතහොදාගන්න බෑ. 2022 ට කලින් වෙච්ච දේවල් නිවැරදි කරගන්න තමයි මේ ආණ්ඩුපත් වෙලා තියෙන්නේ. ඒකෙ හින්දා ඇමතුමා ඔබතුමා තමයි දැන් ඇමති. එතකොට 2022 කලින් වෙච්ච දේවල් අපිට කරන්න දෙයක් නැහැ කියලා කියන්න බෑ. ඒකින්ද මේ ආණ්ඩුව තමයි 2020 දී පත් උනේ. මේ 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 ආණ්ඩුවේ ඔබතුමා ඇමති නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ඒක දැන් ඒකට ජනාධිපති වෙනස් වෙලා තියෙනවා. ජනාධිපති වෙනස් වුණා කියලා ඒ වෙන්නෙත් නැහෙනි. ඒකත් නිකම් මේ ආණ්ඩුවට ඕන දේ තමයි වෙන්නේ. ඈ වෙන ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ වෙච්ච දේවල් ඔබතුමා මට වඩා හොඳට දන්නවනේ. ඔබතුමා මට වඩා හොඳට දන්නවා. එතකොට ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එදා මේ පෞගිය ආණ්ඩුවේ වෙච්ච දේවල් ඒකින්ද අනේ මන් දන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔබතුමාට ගෞරවයක් තියෙන මහජන නියෝජිතයෙක් හැටියට මම බලාපොරොත්තු වෙනවා ඒවත් අවුස්සලා අරගෙන නීති ක්‍රියාත්මක කරයි කියලා. අන්න එතකොට මට පුළුවන් විදේදාස රාජපක්ෂ ඇමතුමා අපි නියෝජ්‍ය ඇමතුමාත් මගේ හිතවතේ ඈ ඒකින්ද කරුණා කරලා මේ ඔබතුමාම අවංක පුද්ගලයන් හැටියට කරුණා කරලා ඒ කටයුත්ත කරන්න. එතකොට අල්ලාස් කොමිසමට ඒ අල්ලාස් කොමිසමේ දාපු දේවල් අල්ලාස් කොමිසමෙන් ඉටු කරේ නැත්නම් ව්‍යවස්ථාදායක සභාවෙන් අපි ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ඒකට මැදිහත් වෙන්න. ඒකට මැදිහත් වෙලා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගන් අපි දන්නවා. ඒ අල්ලාස් කොමිසමෙන් අයින් කරපු විශාල ප්‍රමාණයෙන් දෙකක්ද කොයිද ආයි දාලා තියෙන්නේ? ඈ නෑ වැඩිපුරනම් දාලා නැති බව මට විශ්වාසයි. නමුත් මේ අපි ඇස් පනා පිට දන්න දේවල් ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නෑ. ඒ වගේම තමයි මේ දේශපාලන හේතුන් මත යම් යම් කාරණාවල් අපි හොඳින් දන්නවා. පාස්කු ප්‍රහාරය දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට පාස්කු ප්‍රහාරයේ මාමුලකරු ඒ වගේම මේකට නීතිය සාධාරණයක් ඉටු වෙලා නැහැ කියන එක ඉතා පැහැදිලි. එතකොට මේ නීතිය සාධාරණය ඉටු නොවීම ඇත්තටම ඒ ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් නැති වෙච්ච මියගේ ඒ අයට කරන්න පුළුවන් එකම දේ ඒ පවුල් වලට කරන්න පුළුවන් එකම සාධාරණය තමයි 70 කරුණා කරලා ඒ කටයුත්ත සඳහා මැදිහත් වෙන්න. එතකොට ජනාධිපතිතුමා ආවේ ගමම මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා ආවේ ගමම කිව්වේ ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා කියලා. මන් දන්නේ ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා තියා ස්කොට්ලන්ඩ් එක ගැන මතක් වෙන්නේ නැද? හරිද? ස්කොට්ලන්ඩ් යාඩ් ගෙනල්ලා පරීක්ෂණයක් කරනවා කිව්වා. ස්කොට් ඒ වගේම ජාත්‍යන්තර සහයෝග ලබා ගන්නවා කිව්වා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ඒක සම්පූර්ණ අමතක කරලා පාස්කු ප්‍රහාරය අමතක කරලා ඒකින්ද කරුණා කරලා අපිත් විශ්වාස කරනවා මේකට ජාත්‍යන්තර සහයෝගයක් ඇතිව ඒ ජාත්‍යන්තර එංගේ විශේෂඥ දැනුම ඇතිව ස්කොට්ලන්ඩ් යාඩ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් සංවිධානයක් වෙන්න පුළුවන්. කරුණා කරලා ඒ අයට සාධාරණයක් ඉටු කරන්න මැදිහත් වෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිවම අපි ප්‍රකාශ කරන ඔබතුමා ඒ කිව්ව ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ කිව්ව ප්‍රකාශය ඒ පිළිබඳව කටයුතු කරන්න. ඒ වගේම තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් වෙච්ච දේවල් දිහා බල්ලකට පහුගිය මෑත ඉතිහාසයේදී අපි ඉතා පැහැදිලිවම මුළු රටම දන්නවා මේ පිළිබඳව සර්ව සාධාරණයක් උන්නේ. එතකොට අපි විපක්ෂය හැටියට අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාව. ඒ විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා අපි ඒ චෝදනාවල් ඉදිරිපත් කරනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමයි මෙතනට ආවේ. ඇවිල්ලා ශක්තියක් උනේ සෞඛ්‍ය අමාත්‍යවරයාට. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලුම දෙනා එහෙම දෙයක් උන්නේ නැහැ කියලා විශ්වාසය පළ කරලා ඡන්දෙලවා දුන්නා. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ අමාත්‍යංශයේ අමාත්‍ය ධූරය වෙනස් වුණා. හරිද? ඒ අමාත්‍ය ධූරය වෙනස් වුණා කියන්නේ මේ 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 වෙච්ච හොරකම් ටික නිවැරදි වෙන්නේ නැහනේ. ඒව නතර වෙන්නේ නැහනේ. එතකොට මේ අමාත්‍ය ධූරය වෙනස් වුණා කියලා ඒ වෙච්ච ජීවිත හානි ආපහු ජීවිත ලබා දෙන්නේ නැහනේ. ඒකින්ද කරුණා කරලා මෙන්න මේ කාරණා දිහාවත් බලන්න. ඒ වගේ විතරක් නෙමේ අර පොහොර ප්‍රශ්නේ. එතකොට මේ පොහොර මේ පොහොර මේ අසූචි පොහොර ගෙරල්ලා කෝටි ප්‍රකෝටි ගාණක් නැති වුණා. එතකොට ඒ අයට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා යම් ප්‍රශ්නයක්. මේක බලවත් ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික ප්‍රජාව වෙන්න පුළුවන්, දේශපාලඥයන් වෙන්න පුළුවන්. මෙන්න මේ අය යම් චෝදනාවකට ලක් වෙනකොට යම් වැරද්දක් කරනකොට ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසය මේ රටේ ජනතාවට නැහැ. ඒක ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒක විගණනාති දෙපාර්තමේන්තුවෙන්ද නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාවලියෙන්ද මේ හැම දෙයකටම යම් යම් බලපෑම් සිදු වෙන්න අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඒකින්ද කරුණාකරලා
අවසන් විනාඩි දෙක
අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා මේ රටේ රට ඉදිරියට ගෙනියන්න නම් අපිට ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන වෙන්න ඕනේ. ඒ වගේම අල්ලස් කොමිසම් ඇතුළු ඒ ස්වාධීන කොමිසම් ඇත්තරම ස්වාධීන වෙන්න ඕනේ. ඒකට පරමාධිදර්ශී ලෙස කටයුතු කරන්න ඕනේ ජනාධිපතිවරයා හා විධායකයා. මේ මේ අද ස්වාධීන කොමිසමක් හැටියට ප්‍රකාශයක් කරාම මැතිවරණ කොමිසම දින නියම කරාම ජනාධිපතිවරයා කියනවා නෑ මම මුදල් දෙන්නේ නෑ කියලා. ඒ කටයුත්ත කරනකොට එතකොට මේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට හරුපාර. ඒකයි ඇත්ත తත්වේ. එතකොට ඒ මැතිවරණ කොමිසම විතරක් නෙමෙයි වෙනත් කාරණාවල් දිහා බලනකොට අධිකරණයේ මේ තීන්දුව අද ලබා දෙන්න තියෙනකොට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව පිටදී ඒ නඩුවට අදාළ කාරණාවල් ප්‍රකාශ කරනකොට ඔය හොඳටම උදාහරණේ ඒ ලෝක ඩෙට් රීස්ට්‍රක්චරින් අවස්ථාවේ එතෙන්දී නඩුවක් දාලා තියෙනකොට ඒක තීන්දුව දෙනකොට එය පිළිගන්න හේතුවක් නැහැ කියලා විධායක විසින් ප්‍රකාශ කරනකොට මෙතන මේ රටේ තියෙන මේ 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 චෙක්ස් ඇන් බැලන්සර්ස් කියන මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍ර ව්‍යුහයට මැර පහරක් එල්ල වෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා. කරුණා කරලා මේක අපි හැමෝගේම වක්කීමක් වෙනවා. මේක මේ එක පුද්ගලයෙක්ගේ නෙමෙයි. මේ මේ ආයතන සියල්ලම සමතුලිතතාවයෙන් ක්‍රියාත්මක කරන්නම් අපි හැමෝටම වගකීමක් තියෙනවා. විධායකයට, ව්‍යවස්ථාදායකට, අධිකරණයට මේ හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි අධිකරණයේදී බලනකොටත් අපි විශ්වාස කරනවා. දැන් පළාත් පාර්ලිමේන්තුවේ ගණන කතා කරනකොට විශේෂයෙන්ම අධිකරණයේ මීට වඩා මැදිහත් වීමක් තිබිය යුතුමයි. මේ රටේ මැතිවරණයක් ඉල්ලලා ජනතාව ගියාම මේ මැතිවරණ කොමිසම දින ප්‍රකාශ කරලා තියෙනකොට ඒක තව මාස 3කින් කල් යනවා නම් මාස 6කින් කල් යනවා නම් එතකොට මේ රටේ අධිකරණයේ මීට වඩා මැදිහත් විය යුතුයි. අපි දැකලා තියෙනවා ඒක අනිත් රටවල් වල ආසියාවේ වුණත් අනිත් රටවල් වල ඉතා පැහැදිලිවම අධිකරණයේ මැදිහත් වෙලා ඒ වගේ විධායකයේ එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට ඇඟිලි ගන්නකොට ඒකට මැදිහත් වෙලා තියෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා මේ රට ඉදිරියට ගෙනියන්නම් මේ අපි හැමෝගේම යුතුකමක් තමයි මේ මේ ක්‍රියාවලියට සහයෝගය ලබා දීම. ඒ සඳහා කටයුතු කරමු කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
සුදිකර මන්තුමා, උගලවත්තුමා,
ගරු සභාපතිතුමනි, මේ අපේ ගරු මගේ මිත්‍ර කල්යාණ මිත්‍ර මන්ත්‍රීතුමා පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කරා. ඔබතුමා දන්නවා ඔබතුමාලා අපි එක ආණ්ඩුවේ ඉන්න කාලේ 2016 මම මේ පැත්තේ ඉඳගෙන කිව්වා මාස 29කට කලින් මෙහෙම ප්‍රහාරයක් එන්න නියමිතයි කියලා. එදා ඉඳලා ඔබතුමා දන්නවා මාධ්‍ය සාකච්ඡා කීයක් තිබුවද. ඒ නිසාම මාව ජාතිවාදීක විදියට හංගඩු ගහලා ආණ්ඩුව ඇතුළෙම කොච්චර පීඩාවකට මම පත් වුණාද කියලා ඔබතුමා අවංකව දන්නවා. එතකොට ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ. එතකොට ඒ ආණ්ඩු කාලේදී දැන් පොලිසිය ක්‍රියාත්මක වෙන එක ගැන නීතිය ක්‍රියාත්මක වෙන ගැන අහනවා. පොඩ්ඩක් ඉන්නකෝ. එතකොට ඔව් හරි ඔව් මම නෑ එතකොට මාව එතකොට නිරපලා. ඇමති කමිනුත් නිරපලා පක්ෂෙනුත් නිරපලා ඔක්කොම කරලා එතකොට. එතකොට ගරු සභාපතිතුමනි පාස්කු ප්‍රහාරය වුණේ 271ක් මැරුවා. 500 ගණන් තුවාලුනා. දේපල විනාශ වීම විශාල සංඛ්‍යාවක් දේවස්ථාන හෝටල්. එතකොට පොලිසිය මේ රටේ නීති අනුව ඒක අනිවාර්යයි එක පුජ්‍යලෙක් මැරුණා වුණත් පැය 24ක් ඇතුළත පොලිසිය බී වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. දවස් 7ක් ගිහිල්ලත් බී වාර්තාවක් පොලිසිය ඉදිරිපත් කරේ නැහැ. එතකොට 27 වෙනිදා අප්‍රේල් මාසේ 27 වෙනිදා දවස් 7කට පස්සේ මම කොටහේන කොටුව එතකොට මඩකලපුව මේ බෝම්බ සිද්ධ වුණ පොලිස් ස්ථාන 5ටම මම ලිව්වා. ඒ වගේම නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඔබලා නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන්න කියලා. ඔබතුමාට බලන්න පුළුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු බී වාර්තාවේ දවස් 8 වෙනි දවසේ 24න් කරන්න ඕනේ ඒක 8 වෙනි දවසේ ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම කොළඹ බෝම්බ පිපිරීමක් වෙලා තියෙනවා, මිනිස්සු මැරිලා තියෙනවා, එහෙම දෙයක් වෙලා තියෙනවයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අපිට පැමිණිලි කරලා තියෙනවා. ඒ කියන්නේ පොලිසිය මම පැමිණිලා දැම්මේ නැත්නම් ඒක පොලිසිය දන්නේවත් නැහැ. ඕක දන්න නිසා තමයි 2016 දී පූජිත ජයසුන්දර මහත්මයා පොලිස්පතිවරයා ඉදිරියටපත් කරන්න එනකොට මම ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුවේ නියෝජිතය විදිහට මම විරුද්ධ වුණා. මම විරුද්ධනේ කිසි පෞද්ගලික තරහක් නිසා නෙවෙයි. ඔහුට රටේ ජාතික ආරක්ෂාව බාර ගන්න හැකියාවක් නැති පුජ්‍යලේ බව දන්න නිසා. හැබැයි එතකොට ඔහුව පත් කරා මේ සිද්ධි මම කල්ැතුව කිව්වා, සිද්ධ වුණා, ඔබතුමා තාණ්ඩුවේ හිටියා. එතකොට ඒ කාලේ ওই නීති ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි දැන් සියලු පරීක්ෂණ කටයුතු අවසන් කරලා තියෙනවා. ජනාධිපති කොමිසමේ මම ගිහිල්ලා දවස් 2ක් සාක්ෂි දුන්නා. එතකොට ජනාධිපති කොමිසමේ මං සම්බන්ධවත් කියලා තියෙනවා පණිවිඩකාරයාට වෙඩි තියලා දැම්මා කියලා. ඒකයි කරලා තියෙන්නේ කියලා. මේ වෙනකොට නීතිපතිතුමා නඩු 41ක් පවරලා තියෙනවා. චූදිතය 82ක් ඉන්නවා. ඒ ප්‍රධාන නඩුවේ සාක්ෂි මේ දවස්වල විමසමින් යනවා. ඉතින් තවදුරටත් චෝදනා කරා. මීට පෙරත් මං කිව්වා මීට අමතරව තවත් මහමුලකාරයෝ ඉන්නවයි කියලා. ඕනම කුමන හෝතරතුරක් අපිට සාක්ෂියක් හෝතරතුරක් ලබා දෙනවා නම් ඔබතුමාලා හරි ඕන කෙනෙක්. අපි සූදානම් ඒ පිළිබඳව වැඩිදුරටත් නීතිපතිවරයාට නීතිපතිවරයා මගින් නියෝග ලබා දීලා පරීක්ෂණ කටයුතු කරලා ඒ තැනැත්තන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න.
සුදී අමතුමා ගරු සුදර්ශන දෙවිඩි අම්මා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කාලය අවසන් වෙලා තියෙනවා. ඔව් ගරු මන්ත්‍රීතුමාට දෙන්න හර්ෂණ.
බොහොමත් ස්තුතියි අමතුමනි පැහැදිලි කිරීමට. මම විශේෂයෙන්ම ඔබතුමාට මේ සුභ පතනවා. කරුණාකරලා මේක මේක රටේ ප්‍රශ්නයක්. මේ කතෝලික ජනතාවගේවත් එහෙම සමාජ ප්‍රජාව කොටසක ප්‍රශ්නයක් නෙමෙයි. මේ පාස්කු ප්‍රහාරයට ලක් වෙච්ච සියලු දෙනාටම සාධාරණයක් ඉටු වෙන්න ඕනේ. නමුත් රටේ අපි හැමෝම විශ්වාස කරනවා මේක තාම සාධාරණයක් ඉටු වෙලා නැහැ කියන එක. ඒකින් හින්දා මම මේ CID එකේ නෙමෙයි. නමුත් මම විශ්වාස මේ රටේ ජනතාවත් විශ්වාස කරනවා මේකට ජාත්‍යන්තර මැදිහත්වීමකින් ජාත්‍යන්තර සහයෝගයක් ඇතිව මේ කටයුත්ත කරන්න ඕනේ කියලා. ඒ සඳහා ඔබ ඉදිරිපත් වෙලා ඒකට මැදිහත් වෙන්න. අර අවසාන වශයෙන් අර ඔබතුමාව නෙරපුවේ කවුද, දැන් එතුමා කොතනද ඉන්නේ කියන එකත් පොඩ්ඩක් කියන්න. බොහොම
ස්තුතියි. සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට වැඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු මොලසනාරුවේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ විශේෂයෙන් මේ දිනවල අපේ මේ පනත් සම්බන්ධව කතා කරනකොට තාම වැදගත් පනත් කීපයක් අපිට අවශ්‍ය, රටට අවශ්‍ය පනත් කීපයක් සංශෝධනය වෙනවා. මේක ඉතාම වැදගත්. අධිකරණයකට, මිනිස්සු අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත, ඊළඟ තව සමතකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවල්කරණ ගිවිසුම පිළිගැනීම සහ බලාත්කාර කිරීමේ පනත, සමත මණ්ඩල සංශෝධන පනත, නොතරාස් සංශෝධන පනත, වංචා වැළැක්වීම පනත, මේ ඉතාම වැදගත්. ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා මම ඊයේත් කතා කරා, ඒ වෙලාවෙත් මම කිව්වේ මේ ඉතාම වැදගත් පනත් කීපයක් සංශෝධනය වෙමින් පවතින වෙලාවක අපි තර්ක විතර්ක කරනවා, රට කොටස් එකතු කරනවා. හැබැයි මේ හැම දෙයක්ම කරනකොට අපි දකිනවා සමහර වෙලාවට නොයෙකුත් විදිහට විපක්ෂයෙන් මේකට සහයෝගයට කතා කරන සමහර සහයෝගයෙන් නෙමෙයි සහයෝගයක් නොදෙන විදියට කතා කරනවා. ඒක මේ දේශපාලනයක් කියලා හිතලා කතා කරන දෙයක්. මම හිතන්නේ විශේෂයෙන් ඉස්සල්ලාම අපි දැන් මෙතන අපි සියලු දෙනාම කතා කරන අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. හැබැයි මේක මාධ්‍ය මගිනුත් ප්‍රචාරය වෙනවා. මේක ලයිව් යනවා මෙතන. අපි කතා කරන දේවල් එළියට යනවා. කතා කරපු අවශ්‍ය අනවශ්‍ය හැම දෙයක්ම එළියට යamak දකිනවා. අපි සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ දකිනවා දැන් මේ විශේෂම ප්‍රශ්නයක් තියෙන රටේ තියෙන අපේ නඩු ගොඩ ගැහිලා. ඒක අපි හැමෝම කතා කරන හැමදාම කතා කරන දෙයක්. දැන් මේකේ අපි දකිනවා හොරොප්පු ලිවීම සම්බන්ධව. මු උදේ ඉඳන් සමහර කතා අහනකොට මට දැනගන්න ලැබුණේ කතා කරේ අපිට දකින්න ලැබෙන්නේ මං ඩීසී චෑම නැටි මං ගොඩාක් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා සමහර වෙලාවට මේ හොරොප්පු ලිවීම සම්බන්ධව. යැල්ල ප්‍රදේශයේ හොරොප්පු ලියන කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒකට අපි අවශ්‍ය පියවරවල් අරගෙන ඒ ඩිෂන්ස් දීලා අපි මේ අයව කොටු කරගෙන වැඩේ කරනකොට සමහරලා රස පරීක්ෂකට දානවා. රස පරීක්ෂක වார்த்தාවක ඉක්මනට එන්නේ නැහැ. අවුරුදු ගණන් පරක් වෙනවා. ඒක නිසා තමයි අපි මේ හිර වෙලා ඉන්නේ. පරණ 1980 ගණන් වල හිටපු ඒජී කෙනෙක් ඇල්ලේ හිටපු ඒජී කෙනෙක් ඇවිල්ලා ඒ දින දාලා බලපත්‍ර ලබා දෙනවා. ඒකක්. ඉතින් මේ වගේ දේවල් අපි ගොඩක් දකිනවා. ඉතින් ඒ වගේම ඉඩම් නඩු කල්යන එක. මේකට නම් අපි සාමාන්‍යයෙන් කතාවටත් කියන ඉඩම් නඩුවකට පැටලුනොත් කොයි මොකද්ද වෙන්නේ කියලා ඒ වගේ දෙයක් වෙනවා. ඉතින් මේ දවස්වල ওই විදේශගත වෙන පිරිසක් ඉන්නවා ගොඩක් අය. හැබැයි මේ නඩුවකට පැටලුනා කිව්වොත් එහෙම නැත්නම් පොලිසිය ලේහුණා කිව්වොත් පොලිස් වාර්තාව ගන්න විදියක් නැහැ. ඔවුන්ට පිටරටකට යන්න විදියක් නැහැ. මේවත් හිර වෙලා ඉන්න කණ්ඩායමකුත් තියෙනවා. මෙම නිසා මම හිතන්නේ අපි මේවට යම් කිසි කාලයක් ටයිම් බාගයක් ඇතුළත් කරනවා නම් විශාල වශයෙන් හොඳයි කියලා මම මේ වෙලාවේ කියනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි අපි 2009 මැයි 18 වෙනිදාට යුද්ධය අවසන් කළා. අපිට ඊට පස්සේ ත්‍රස්තවාදීන් අපිට එකතු වෙච්ච එහෙම නැත්නම් අපි අල්ලාගත්ත ත්‍රස්තවාදීන් අපි ආරක්ෂා කරා. මම හිතන්නේ කිසිම හමුදාවක් කරන්නේ නැති විදිහට අපේ හමුදාවල් ආරක්ෂා කරා. අද හැබැයි කීප දෙනෙක් ටාගට් කළා. එහෙම නැත්නම් කීප දෙනෙක් කොනකට දාලා මේ අයගෙන් පලි ගන්න අවශ්‍ය කටයුතු කරන එල්ටීඩී ඩයස්පෝරාගෙන් මේක අන්තර්ජාතික විදියට ගිහිල්ලා දැන් අපේ මානවිකම් කවුන්සල් වල කතා කරලා මේ කීප දෙනෙකුට විතරක් ප්‍රශ්න ඇති කරන විදියට කටයුතු කරමින් ඉන්නවා. හැබැයි එදා අපි හරි ක්‍රමවේදයක් අපිට තිබ්බනම් මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඉස්සරහට මේ වගේ ප්‍රශ්නයක් එනවා. අපි මේ විදියට හදාගත්ත රාමුවක් එහෙම නැත්නම් හොඳ කමිටි එකක් දාලා මේක හරියට අපි ඒ වෙලාවේ හරියට මැනේජ් කරා නම් අද වෙනකොට මේ ප්‍රශ්න නැහැ. දැන් විශ්‍රාම කියන නිලධාරීන්ටත් ප්‍රශ්න වලටපත් වෙලා ඔවුන්ට රටකට යන්න බැරි තත්ත්වයටපත් වෙලා ඔවුන්ගේ දරුවෙකුට පිටරටකට යන්න බැරි තත්ත්වයකටපත් වෙලා හයර් ස්ටඩීස් වලට යන්න බැරි තත්ත්වයකටපත් වෙලා එහෙම තත්ත්වයක්පත් වෙලා ඉන්නවා ගොඩක් දෙනෙක් වීසා ලැබෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මේ යුද්ධය කළා රට බේරගෙන හැම දෙයක්ම කරලා ඉවර වෙලා අන්තිමට කීප දෙනෙක් මත මේක පැටවිලා මේ තත්ත්වයටපත් වෙලා තියෙන ඉතින් ඒක නිසා මේවට අපි යම්කිසි ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි විශේෂයෙන්ම අපේ මේ අපේ ත්‍රස්තවාදීන් අහුවෙන්න ත්‍රස්තවාදීන් හොඳට රක බලා ගත්තා. කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. සමහර පොඩි පොඩි අඩුපාඩු ඇති. එකෙන්දෙන් දෙන්නෙක් අතින් මොන වැරදි ඇති. ඒවට හරියට ක්‍රියාත්මක වෙලා හැබැයි මේ අපි කරපු දේවල් අපිට එළියට දෙන්න ඕනේ. තානාපතිවරුන්ට ලොකු වගකීමක් තියෙනවා මේකේ. තානාපතිවරුන් මේවට අපිට ජිනීවා මානවිකම් කවුන්සල් වලට කතා කරනකොට ඒ රටවල් වල ඉන්න ඒ රාජ්‍ය නායකයන් ඒ අදාළ
මන්ත්‍රීතුමනි
ඒ වගේ අපි එල්ටීඩී ඩයස්පෝරා එකට ඕන විදියට තමයි මේ හැම දෙයක්ම සැලසුනේ. තානාපතිවරුන්ට ලොකු වගකීමක් තියෙනවා මේවා පැහැදිලි කරන්න. හැබැයි ඒක කරේ නැති නිසා තමයි අපි අද ලොකු ප්‍රශ්නයක් බවට පත් කරගෙන අපි මේ අවුරුද්දෙන් අවුරුදු මානවයන් කවුන්සලේ එනකොටම ප්‍රශ්නයක් බවට පත් වෙලා අපි කතා කර කර ඉන්නේ. ඒක නිසා මේවට සැලසුම් හැදිය යුතුයි. එහෙම නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තාම කතා කරන්නේ උතුරේ උතුර නැගෙනහිර මන්ත්‍රීවරු. උතුරෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු කතා කරන්නේ මේ ප්‍රශ්න ගැන. තාම ඒ ගැන කතා කරනවා. ඔවුන්ගේ උන් කිසිම සංවර්ධන කටයුත්තක් මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ ප්‍රදේශ වලට සංවර්ධන කටයුතු කරලා නැහැ. කරන්නේ මෙතන ඇවිල්ලා ජාතිවාදී අවශ්‍ය නැහැ විතරයි. මෙතන ඇවිල්ලා ජාතිවාදයක් අවශ්‍යනෝ. අපි ඊයේ දැක්ක අදත් දැක්ක ජාතිවාදී තමයි කතා කරන්නේ. දෙමළ භාෂාවෙන් කතා කරනවා අපි ට්‍රාන්ස්ලේට් අපි අහගෙන ඉන්නකොට අපිට දකින්නේ හැම වෙලාවෙම ජාතිවාදයක් අවුත් නැහැ. ජාතිවාදී කියලා තමයි ඡන්ද ටික ගන්න උත්සාහ කරන්නේ. ඒක නෙමෙයි විය යුත්තේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ ගන්න මේ අවස්ථාව කර ගන්න ඕනේ මේක. ඒ නිසා අපි දැකපු දේවල් මේවට ඇත්තටම අපි හරියට ඒ උත්තර දුන්නේ නැති නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට විශේෂයෙන්ම නඩු අවසන් කරගෙන කඩිනම් නඩු අවසන් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මේක අපි හැමතැනම කතා කරනවා. මම ඉස්සලා කිව්වා වගේ ටයිම් බාර් එකක් හදලා ඒ විදිහට කරන්න ඕනේ. මම දකින සවදයක් ගරු අධිකරණ අමාත්‍යතුමනි මේක විශේෂයෙන්ම අපි සිතාසි බාර දෙන වෙලාවට මට මේ මගේ යාළුවෙකුටත් මේ වගේ දෙයක් වුණා. ඒක ඇත්තනම් ගොඩක් වෙලාවට පොලිසිය අතින් වෙන්නේ. සිතාසියක් බාර දෙනවා නඩුව අපි අපි නඩුව පවරපු කෙනා සිතාසියක් එනවා හරියට උසාවියට වෙලාවට ඉදිරිපත් වුණ නැහැ කියලා. අපි අපි මේ අපි රිපෝට් එක දාපු කෙනා. ඒක තමයි අපි දකින්නේ. එතකොට එන්නේ නැහැ කියලා බලනකොට සමහරලාට පොලිස් නිලධානිය අතින් වෙච්ච වැරදීමක් නිසා තමයි ඒ දේ වෙන්නේ. හැබැයි මේක පැහැදිලි වෙන්නේ මේ අහිංසක මිනිස්සු සමහර අය නීතිය ගැන අපමල් රේණුවක් දන්නේ නැහැ. නීතිය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අපේ ප්‍රදේශවල ඉන්න ගොඩක් අය නීතිය ගැන පොඩි දෙයක්වත් දන්නේ නැහැ. ඔවුන් වැපෙන්නේ අර නීතිඥවරයා මතයි. ඉතින් ඒ පැහැදිලි කිරීම නැති නිසා තමයි ඔවුන් ලොකු ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහරලාට මේ අපි අගතියට ප්‍රාර්ශවය ගැන කතා කරනකොටත් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම කටයුතු සිදු වෙනවා. ඒක නිසා මම කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා මේක හරියට නියමාකාරයෙන් හදාගත්තොත් තමයි මේ අපේ ජනතාවට නියමාකාරයෙන්
මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඉතින් ගරු මන්ත්‍රීතුමනි මේක විශේෂයෙන්ම අපි දකිනවා මේ විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙනවා මේ නීතිය පිළිබඳව කතා කරනවා. මේ දරුවන්ට නීතිය ඉගැන්විය යුතුමයි. අපි සමාන වෙලාවට පුරවැසි අධ්‍යාපනය කියලා උගන්වන පොඩි දෙයක් ඒකත් සිලෙක්ට් කරන්න පුළුවන් විෂයක් විදිහට තියෙන එක අපි දැන් මෙසරේ අනිවාර්ය විෂයක් බවට පත් කළා. යම් කිසි දැනුමක් දරුවන්ට ලබා දෙන්න. ඒතොර ඉදිරියේදී අපිට ඔවුන්ගේ ඔවුන්ට ඒ දැනුමත් එක්ක ගියොත් මේ ප්‍රශ්න වලින් ගොඩක් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ දෙයක්. ඒ වගේම නඩු භාණ්ඩ ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම නඩු භාණ්ඩ විශාල වශයෙන් අපි දැන් දන්නවා මේ අක්ක ගරු අකිල වේලාවල මන්ත්‍රීතුමාගේ වාහනේ ගිනි තිබ්බා ගිය මයි නම වෙන්දා. ගිනි තිබ්බා දැන් ඒක උසාවියේ තියෙනවා. ඒක ගන්න උත්සාහ කරනවා. ඒක ගන්න බෑ. ගිනි තිබ්බ වාහනේ ගන්න බෑ. දැන් උන්ට විකුණන්න විකුණුම් කරුවෙක් දෙනවා. හැබැයි ගන්න බෑ. මේක එම නිසා මේ වගේ බඩු අවුරුදු ගණන් පරණ බඩු භාණ්ඩ තියෙනවා. මෙන්න මේවා ලබා දෙන්නේ අලුත් ටෙක්නොලොජි තියෙන. දැන් අපිට ගොඩක් නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කළා මේ නඩු භාණ්ඩ ටික එළියට ගන්න. එළියට ඉවත් කරන එම රාජසන්තක කරන ඒවා කඩිනමින් රාජසන්තක කරන ක්‍රමවේදයක් අපි හැදිය යුතුයි. එහෙම නැත්නම් මේ නඩු භාණ්ඩ ගොඩ ගැහිලා ඒවා විනාශ වෙන තත්ත්වෙ අපිටත් නැ කාටත් නැහැ. ඒවා යකඩ වලට අන්තිමට ටෙන්ඩර් කළ විකුණන එක විතරයි අපි දකින්නේ. මෙන්න මේවා විශේෂයෙන්ම හැදිය යුතුයි. ඒ වගේම පොලිසිය පළපුරුදු නිලධාරීන් නොමැතිකමත් මේ නඩු කල්යන්න ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පොඩි අතපසුවීම් නිසා උසාවියට ගිහිල්ලා ඉදිරිපත් කරන සමහර කරුණු ඒ වගේම සමහර වාර්තා හරියට නොදීම නිසා නඩුවක් කල්යනවා. ඒකේ තනිකරම දුක් විඳින්නේ අර අහිංසක ජනතාව. මොනවත් කරගන්න බැරි අහිංසක ජනතාව සමහරලාට එයා වැරදිකරුවෙක් නෙමෙයි. සමත මණ්ඩල වලට විශේෂයෙන්ම අපි සමත මණ්ඩල ටික හරියට කරගත්තොත් සමත මණ්ඩල කටයුතු තව ප්‍රමාණ ටිකක් පුළුල් කරගත්තොත් අපිට මේ නඩු ගොඩක් අඩු වෙනවා. ඒක මේ ගොඩක් මම දන්න නීති මහතුරුත් කියනවා සමහර පොඩි දේවල් වලටත් මේ උසාවියට එනවා. ඒක කරන්න දෙන්න එපා. මේක පොලිසියෙන් සමත මණ්ඩලයෙන් විසඳන්න පුළුවන් දේවල්. ඒකෙත් සමහර ඒ ප්‍රමාණය මුදල් ප්‍රමාණයත් පුළුවන් නම් රුපියල් 15,000 කට විතර ප්‍රමාණයකටත් ඒ වංචා වලට වැඩි කරගන්න පුළුවන් නම් ඒකත් ඉතාම වැදගත් වෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒම නිසා මම හිතන්නේ ගරු
අමාත්‍යතුමා
මේ අපිට අපිට පුළුවන් වෙයි අපිට යම් කිසි මට්ටමකට ගන්න. දැන් හොඳ ප්‍රවණතාවයක් තියෙනවා නීතිය මේ පනත් ටික සංශෝධනය වෙනවා නම් මේක හොඳ තැනකට ගෙනල්ලා
තියෙනවා.
ඒ නිසා එතනට ඉදිරියට
ඒ
ආකාරයෙන් කටයුතු කරන්න කියලා මම
ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගෞරව சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த நாட்டினது நீதித்துறை மற்றும் நீதிமன்றம் தொடர்பான சட்டமூலங்கள் பற்றி பேசுகின்ற போது மிக முக்கியமாக இந்த நாடு சுதந்திரமடைந்ததிலிருந்து இலங்கையினுடைய இந்த நாட்டினுடைய நீதித்துறையிலிருந்து ஓரங்கட்டப்பட்ட நியாயம் கிட்டாத அந்த நீதிமன்றங்கள் கூட ஒரு ஓரமாக்கிய பார்வையிலே பார்க்கக்கூடிய ஒரு சமூகமாக மலையக பெருந்தோட்ட சமூகம் இருந்து வருகின்றது. ஏனென்றால் நான் இதை கூறுகின்றேன், 2021 மார்ச் மாதம் சம்பள சபைகள் கட்டளை சட்டத்தின் படி அன்றைய தொழிலமைச்சரினால் மலையக தோட்டத் தொழிலாளர்களினது நாட்கூலியானது 1000 ரூபாவாக அரச வர்த்தமானி மூலம் அறிவிக்கப்பட்டது. ஆனால் முதலாளிமார் சம்மேளனமானது அதனை ஏற்றுக்கொள்ள முடியாதென நீதிமன்றத்திலே வழக்கு தொடர்ந்து அதனை தொடர்ச்சியாக கொண்டு சென்று கொண்டிருக்கின்றது. எங்களுக்கு தெரியும், இன்று 2021 இருந்த விலைவாசிகளை எடுக்கின்ற போது அது 3 மடங்குக்கும் மேல் அதிகரிக்கப்பட்ட நிலையிலே இன்று காணப்படுகின்றது. வாழ்க்கை செலவு 3 மடங்காக அதிகரித்திருக்கின்றது. இந்த 2024 அரசாங்கம் விதித்த 18% வெட் வரியோடு சேர்த்து சந்தையில் இருக்கக்கூடிய விலைவாசிகள் மேலும் 20-25% அதிகரித்திருக்கின்றது. ஆனால் 2021 உள்ள அந்த நாட்கூலி 1000 ரூபாவை பெற்றுக் கொடுக்க முடியாதென இன்னும் நீதிமன்றத்திலே முதலாளிமார் சம்மேளனமானது அந்த வழக்கை தாக்கல் செய்து அந்த வழக்கு நிலுவையிலே காணப்பட்டுக் கொண்டிருக்க நாம் சொல்லுகின்றோம், இந்த மலையகத்திலே பெருந்தோட்டத்திலே வாழுகின்ற தொழிலாளர்களுக்கும் வாயும் வயிறும் உள்ளது, அவர்களுக்கு பசி உள்ளது, அவர்கள் ரொபோக்கள் அல்ல. அவர்கள் இந்த விலைவாசியோடு 1000 எவ்வாறு வாழ முடியும் என்ற கேள்வியை நாங்கள் எழுப்ப வேண்டியிருக்கின்றது. ஜனாதிபதி அவர்கள் அதே போல அமைச்சரவை என்ன கூறுகின்றது, ஒரு நேரத்திலே மீண்டும் கூட்டு ஒப்பந்தம் என்கின்றார்கள். அமைச்சர் ஜீவன் வந்து ஃபோமியுலா முறை என்கின்றார். மீண்டும் ரஞ்சித் சீமலா பிடி அமைச்சர் அவர்கள் வந்து முதலாளிமாரோடு நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம் என்கின்றார். நீங்கள் கூட்டு ஒப்பந்தம் செய்கின்ற பேசிக் கொண்டிருக்கின்ற ஃபார்முலா போட்டுக் கொண்டிருக்கின்ற வரைக்கும் எங்களுடைய மக்கள் பசியிலே வாடி பட்டினியிலே வாடி அவர்கள் உயிரோடு பிணமாக அலைந்து திரிந்து கொண்டிருக்கக்கூடிய நிலைமையை இன்று உருவாக்கி வைத்திருக்கின்றீர்கள் என்பதை சொல்ல வேண்டும். அவே ஜனாதிபதி அவர்கள் முதலாளிமாரை அழைத்து 1700 என்ற இலக்கத்தை கூறுகின்றார். அவை இந்த 1700 மக்கள் இன்று வாழக்கூடிய சூழ்நிலை இருக்கின்றதா? இன்றுள்ள விலைவாசிகளோடு இந்த 1700 வாழ முடியுமா? அவை யார் இந்த 1700 தீர்மானித்தது? வாழ்க்கை செலவு சுட்டி கமைய ஒரு நாளைக்குரிய நியாயமான கூலி என்ன என்பது தெரியாதா? இது சொல்லப்பட்டிருக்கின்றது. ஆவே அரசை பிரதிநிதித்துவம் படுத்துகின்ற அமைச்சர்கள் அதே போல தொழிற்சங்க தலைவர்கள் ஒன்றாக சேர்ந்து ஜனாதிபதிக்கு கூறி முதலாளிமார்களோடு பேசி எடுத்திருக்கக்கூடிய ஒரு கூட்டு செயற்பாடாக இது காணப்படுகின்றது. அதனை வைத்து எங்களுடைய அந்த பெருந்தோட்ட தொழிலாளர்களின் பிரச்சினை மேலும் மேலும் இழுத்தடிப்பு செய்து கொண்டு செல்லப்படுகின்றது. மலையகம் 200 என கடந்த வருடத்திலே பல நிகழ்வுகளை நடத்தினார்கள். அதன் மூலமாக மலையக மக்களின் நீண்டகால பிரச்சனையில் ஒன்றாவது தீர்க்கப்பட்டதா? அல்லது மலையக மக்களில் எரிகின்ற பிரச்சனையாக இன்று இருக்கக்கூடிய வாழ்க்கை செலவு பிரச்சனையாவது தீர்க்கப்பட்டதா? இரண்டுமே அல்ல. மலையகத்தின் தேசிய நிகழ்வென நிகழ்வொன்றை ஏற்பாடு செய்து அரசாங்கம் ஏற்பாடு செய்கின்றது என கூறிக்கொண்டு அதற்காக இந்த பெருந்தோட்ட முதலாளிமார் சம்மளத்திலிருந்து 150 லட்சம் ரூபாவை இந்த அமைச்சு ஜீவனுடைய அமைச்சு 150 லட்சம் ரூபாவை நன்கொடையாக பெற்றிருக்கின்றது. அவே முதலாளிமார்களிடமிருந்து 150 லட்சத்தை தங்களுடைய அந்த நிகழ்வுக்காக பெற்றுக் கொண்டு விட்டு தொழிலாளர்கள் சார்பாக சம்பள உயர்வுக்கு கலந்துரையாடுகின்றோம், பேச்சுவார்த்தை நடத்துகின்றோம், பேரம் பேசுகின்றோம் என்பது எந்த வகையிலே நியாயமானது என்பதை கேட்க வேண்டியிருக்கின்றது. நீங்கள் கை நீட்டி முதலாளிமார்களிடம் உங்களுடைய தேவைக்கு கையேந்தி பணம் வாங்கிவிட்டு இன்று அவர்களிடம் நாங்கள் பேரம் பேசிக் கொண்டிருக்கின்றோம் என்பது எந்த நியாயத்தை தருகின்றது என்பதை கேட்க வேண்டியிருக்கின்றது. அரசாங்கம் கண்மூடித்தனமாக அரசாங்கமானது அரச பெருந்தோட்ட இயக்கத்துக்குரிய தோட்டங்களை JEDBக்குரிய தோட்டங்களை கண்மூடித்தனமாக அரசாங்கம் விற்றுக் கொண்டிருக்கின்றது. கலபுட தோட்டத்தை, மவுஞ்சின் தோட்டத்தை மைந்தானந்த அலுத்தமகே தலைமையில் விற்று முடித்திருக்கின்றது. இன்று கலாபுக்க தோட்டத்தை விற்பதற்குரிய ஏற்பாடுகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அந்தானையினுடைய ஊராகல டிவிஷன் விற்பதற்குரிய முடிவுகள் செய்திருக்கின்றது. இதனை ஜீவன் உட்பட அவருடைய அமைச்சினால் நியமிக்கப்பட்டிருக்கின்ற கண்டியிலே இருக்கக்கூடிய பிரதிநிதி அதற்கு புரோக்கராக ஏஜென்டாக இந்த தோட்டங்களை விற்பதற்குரிய வழிகாட்டியாக இருந்து கொண்டிருக்கின்றார். கடந்த வாரம் நாங்கள் கண்டோம், கலாபொக்க தோட்டத்திலே அபிராமி பாடசாலைக்கு நிலம் ஒதுக்குகின்றேன் என்று போய் நிற்கின்றார். அடுத்த நாள் செய்தி வருகின்றது, கலாபொக்க தோட்டமானது தனியார் ஒருவருக்கு முழுமையாக விற்பதற்கு அரசாங்கம் ஏற்பாடு செய்திருக்கின்றது என்று. இன்று கௌரவ அமைச்சர் ரஞ்சித் சேமலாபிட்டி அவர்கள் குறிப்பிடுகின்றார், நாங்கள் மறுசீரமைப்புக்கு போகின்றோம், அதன் மூலம் இபிஎஃப் இடிஎஃப் ஐ கொடுக்கின்றோம். இபிஎஃப் இடிஎஃப் ஐ கொடுத்தால் தொழிலாளரினது பிரச்சனை முடிவடைந்து விடுமா? அவர்களினுடைய நிலப்பிரச்சனை, வாழ்க்கை செலவு பிரச்சனை, வாழ்வாதார பிரச்சனை, அவர்களினுடைய அந்த அவர்களினுடைய காணி பிரச்சனை என அத்தனையும் நிலுவையில் இருக்கின்றது. அதனை காட்டிக் கொடுக்காது இந்த சபையை பிரதிநிதித்துவம் செய்கின்ற அரசிலே உள்ளவர்கள் மக்கள் பக்கம் நின்று விடையளிக்க வேண்டும் என கேட்டு முடிக்கின்றேன். நன்றி.
மீலகட சிந்த கமல் மாயதுனு மந்தம ஒத்துமார வினாடி தாயக்காரத் தியனோ
வைசுதி உனசனுட மந்தத்துமனி அத அதிகர்ணேட வினிஷ அதிகர்ணேட அதிகாரியட ஹோ ஆயத்தனேகட அபஹச கிரிம என பணத் கெட்டும் பட்ட அனுவ மட தவஸ்தாவக் லபீம பிதிபந்தவ இதாமத்ம சத்துட்டேனோ விசேஷம் அத மே அதிகரண பத்தியாத் எவகேம பந்தனாகாரையாத் சமத்த மண்டலையாத் கியன மே நீதிமிய கெட்டும்பத் துளிங் பகுகிய கால வக்கவாணுவே யம்கிசி ஆக்காரக்க ரட்டே ஹொந்ததே வகேம நரக்கதே சித்த வெச்சத்தன் திபுன் அப்படி தக்க அப்படி தன்னவா கெனிக் வரதக்காரக் பவட பத்துனகம ஏ புஜ்ஜலையா பந்தனாகாரையாத் துல சமஹரக் வெலாவட்ட ඒ ලැබෙන දඬුවම් වල විවිධ ආකාරයේ මුදලට යන ක්‍රමවේදයක් එහෙම නැත්නම් මුදලක් නැතුව අහිංසක කෙනෙක් බන්ධනාගාරයට යනකොට වෙන ක්‍රමවේදයක් ගැන අපි සමහරක් වෙලාවට අහලා තියෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ පිළිබඳව මටත් පුංචි අත්දැකීමක් තියෙනවා. 2001 පැවතිච්ච රජය තුල නිකන් නිර්පරාදේ අපි එදා බන්ධනාගාරගත කරලා අවුරුද්දක් එකමාරක් වගේ කාල වකවානුවක් අපිවත් බන්ධනාගාර
ගත්තා. ඔඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසනට.
කරමන්ත්‍රීතුමා.
නමුත් එවැනි අවස්ථාවන් රාශියකට විවිධ ආකාරයේ මුහුණ දෙන සාමාන්‍ය ජනතාව මේ රටේ ඕන තරම් අනන්ත අප්‍රමාණ ඉන්නවා. විවිධ අයගේ දේශපාලන පලිගැනීම් විවිධ පලිගැනීම් මත සමහරක් වෙලාවට සමහර පොලිස් නිලධාරීන් දේශපාලන හේතුන් මත බන්ධනාගාර ගත කරන ක්‍රියාවලියන් පිළිබඳව අපි අහලා තියෙනවා, දකින්න තියෙනවා. හැබැයි මොනවා වුණත් බන්ධනාගාරක රැඳවියෙක් හැටියට කටයුතු කරනකොට ඒ රැඳවියන්ට සමහරක් වෙලාවට බන්ධනාගාර ඇතුලේ ඇතිවෙන අඩත්වේට්ටම් පිළිබඳව මං හිතන්නේ එළියට එන්නේ නැහැ. මොකද විශේෂයෙන් එහෙම එළියට ආවනම් මීට වැඩිය ක්‍රමවත් භාවයක් අපිට ඇති කරන්න පුළුවන්. ඒ වගේම බන්ධනාගාරය තුල විතරක් නෙමෙයි සමස්ත මේ රටේ තියෙන අධිකරණ පද්ධතිය අපි දකින්න තියෙන සමහර කාරණා තියෙනවා. ඒකපාර්ශ්වික තීන්දුව ගන්න තැන් මං හිතන්නේ අනන්ත අප්‍රමාණ තියෙන සමහරක් ජනතාවට නීතිය පිළිබඳව කටයුතු කරන්න දන්නේ නැති නිසා සමහරක් අවස්ථාවලදී ඒ අය විවිධ අවස්ථාවල් වලදී තමන්ට විවිධ ආකාරයේ මූණපෑම් වලට සිද්ධ වෙන්න අපහසුතාව වෙන්න වලට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම කෙනෙක් වැරද්දක් ආකාරයෙන් හෝ සැක පිට හරි අත්අඩංගුවට ගැනීමේදී ඒ පුජ්‍යලයා සමහරක් වෙලාවට ගර්භණීය මවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුංචි දරුවෙක් ඉන්න අම්මෙක් වෙන්න පුළුවන්. ඒ දරුවා සමහරක් වෙලාවට වැරද්දක් කරලා නැහැ. නමුත් ඒ දරුවවත් ඒ බන්ධනාගාර තුලට ගෙනහිල්ලා අම්මට වෙන දඬුවම දරුවට විඳින්න අත්විඳින්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපි මෙව වෙනස් විය යුතුයි කියන කාරණාව විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි අපි දකිනවා. ඒ වගේම මේ සිවිල් සිරකරුවන් ඒ නඩු විභාගයන් වලදී විශේෂයෙන් අපි දකිනවා සමහරක් වෙලාවට පොලිස් නිලධාරියා තමයි ඒ එක එක පනත් වලින් යම්කිසි ආකාරයෙන් උසාවියට මේ සිරකාරයා එහෙම නැත්නම් මේ මොනවද අර සැකපිට ඉන්න පුජ්‍යලයාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ. අධිකරණයට ඉදිරිපත් කරපුවාම ඒ පනතේත් එක්ක සමහරක් වෙලාට ඒ අයට ඇප ලබා ගැනීම අපහසුකම් ඇති වෙනවා. විවිධ ආකාරයේ ඒ අදාළ නිලධාරිත් එක්ක නීතිඥ මහත්වරුත් එක්ක සමහරක් අය කරන ක්‍රියාවලියන් වලින් අහිංසක ජනතාවට පීඩාවට පත් වෙන දැන් අපි අනන්ත අප්‍රමාණ දැකලා දෙන නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම වැඩි යමක් කතා කරන්නේ නැහැ. මේ බන්ධනාගාරයේ ඇතුළ ගත්තාම සමස්තයක් ගත්තාම වැඩිකාරයෝ නෙමෙයි. ඒ සිරකාරයන්ටත් මනුෂ්‍යත්වය තියෙනවා. එයාට සමහරක් වෙලාවට එයාගේ පහසුකම් ටික තියෙන ප්‍රශ්නේ එයාට විසඳ ගන්න බැරි වෙනවා. ඒ බන්ධනාගාරය ඇතුලේ ගැහණු පිරිමි කියලා වෙන් වුණාට සමහරක් වෙලාවට ගැහණු පිරිමි නොවුනත් පිරිමි හා ගැහණු කියන ප්‍රශ්න රාශියකට මූණ පාන්න බලහත්කාරකම් කරන තැන් ඒ බන්ධනාගාර තුල අනන්ත අප්‍රමාණ සිද්ධ වෙනවා. නිසා අපි විශේෂයෙන්ම මේ පනතත් එක්ක මෙවැනි නීති පද්ධතියන් ගෙනල්ලා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙළක් දියත් කරනවා නම් මං හිතන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා හැටියට එතුමට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ පුරවැසියෙක් හැටියට ඒකට අවශ්‍ය කරන සාධනීය පිළිතුරු ලබලා දෙන්න. අපි දැක්කා දැන් මම දැක්කා මේ පහුගිය වෙලාවේ මේ රටේ වැරදි කරන්නේ නැහැ කියන මිනිස්සු අනිත් මිනිස්සුන්ට ඇඟිලි දික් කරනවා. හැබැයි තමන්ගේ වැරද්ද මේ හිතේ ඇතුලේ තියාගෙන එහෙම නැත්නම් වැරද්ද කෙරුවේ නැහැ කියන හැඟීම එළියට පේන්නේ නැහැ කියලා හිතන සමහරක් අය හිටියා අපි දැක්කත්. ඒ නිසා විශේෂයෙන්ම කියන්න කැමති මේ අහිංසක බන්ධනාගාර තුල දුක් විඳින ජනතාව වෙනුවෙන් සමහරක් වෙලාවට නඩුවක කාලවකවානුව දැන් බන්ධනාගාරයේ සැකපිට පුජ්‍යලයක යම්කිසි පනතකින් ඇතුළට ගියාම ඒ බන්ධනාගාරයේ සිටින කාල වකවානුව උසාවියට යන නඩුවත් එක්ක ගත්තාම උසාවිය වසර ගණනාවක් එහාට දානවා. මේ සමහරක් වෙලාවට දින ඒ දින ගණන ගත්තාම බන්ධනාගාර තුල දුක් විඳින වාර ගණන අනන්ත අප්‍රමාණ ඒ සිරකරුවන් නිසා ඒකටත් වැඩපිළිවෙළක් අධිකරණය තුල මොකද විශේෂයෙන්ම අධිකරණය තුල විනිශ්චයකාරවරුන් එතුමලට යම් යම් ආකාරයේ වැඩ රාජකාරී තියෙන්න පුළුවන්. හැබැයි මොන දේ වුණත් මනුෂ්‍යත්වය කියන හැඟීම තුලින් අනිත් අයටත් අවඩක් නොවන ආකාරයේ ඒ අයට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සිරකරුව විතරක් නෙවෙයි මානුෂික හැඟීමක් මත විය යුතු කාරණාවක් කියන එක දැනෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද හේතුව යම්කිසි ආකාරයක මිනිමැරීම චෝදනාවකට කෙනෙක් ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිමැරීම චෝදනාවට පහළ අධිකරණයෙන් ඒ අයට අච්චු කරන්න එහෙම නැත්නම් මරණ දඬුවම හරි එහෙම නැත්නම් වෙනත් දඬුවමක් දෙනවා. ඒ මරණ දඬුවම හරි වෙනත් දඬුවම දුන්නහම ඒක ඇපීල් කරන්න පුළුවන් අවස්ථාවක් අර සිරකරුවට තියෙනවා. හැබැයි ඒ ඇපීල් කරන අවස්ථාවේදී ඒ ඇපෑල සමහරක් වෙලාවට වසර ගණනාවක් පුරාවට ඒ කියන්නේ අවුරුදු 20ක වගේ සිරකාරයෙක් යනකොට සමහරක් වෙලාවට අවුරුදු 15ක් හිරගෙදරම ඉන්න පුළුවන් අර ඇපෑල දින නියමයක් නැතුව වැඩ කටයුතු කරනකොට. ඒ වගේ අසාධාරණකම් වෙන්න තැන් තියෙනවා. මොකද අයුතු ජනරාශිය වගේ දේවල් වලින් අර සියලු දෙනාම එකම තැනකට වැටෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා ඒ වගේ නීති පද්ධති වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව දකිනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේ සමතකරණය තුළ අපි දන්නවා විශේෂයෙන්ම සමත මූල මණ්ඩල. ඒ සමත මූල මණ්ඩල ගත්තාම
කරුවන්තට මිනිත්තු 2ක
ඒ සමත මූල මණ්ඩල තුළ සමහරක් වෙලාවට සමතකරණය කරගන්න පුළුවන් කාරණා තියෙනවා. හැබැයි සමත කරන්න පුළුවන් කාරණා සමත මූල මණ්ඩල වලට යවෙන්නේ නැහැ. සමහරක් වෙලාවට උසාවිය දක්වා යන අවස්ථාවන් තියෙනවා. නමුත් එවැනි තත්ත්වයක් ගොඩනැගෙන්නේ නැති පුළුවන් තරමින් මේ රටට බරක් වෙලා තියෙන සමහරක් වෙලාවට මේ සිර කරුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බන්ධනාගාර වල සේවාවන් වල යම්කිසි ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. අන්න ඒවට යම්කිසි පිළිතුරක් හේතු සාධක කරන්න පුළුවන් නම් ඒ වගේම බන්ධනාගාර වල ඉන්න නියාමකවරු ඒ වගේම පරීක්ෂකවරු ඒ අයටත් එයාගේ සුභසාධනීය මට්ටමින් කටයුතු කරන්න. මොකද අපි දන්නවා අද මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යෝ විවිධ පාතාලයේ අය සමහරක් වෙලාවට පාතාලේ රැකෙන්නේ බන්ධනාගාර ඇතුළට ගිහිල්ලා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ රැකෙන්නේ බන්ධනාගාර ඇතුළට ගිහිල්ලා සැප සම්පත් විඳින උදවිය ඉන්නවා සැප සම්පත් නැති උදවිය ඉන්නවා. සමහරක් වෙලාවට දේශපාලනයේ හේතු කොටගෙන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපිට දකින්න තියෙන කාරණා සමහරක් සිරකරුවන් සැපවත් ජීවිත ගත කරන දනුත් තියෙනවා මේක ඇතුලේ. ඒ නිසා මෙව්වට ක්‍රමවේද වැටකඩලු බැඳලා අවශ්‍ය ක්‍රියාදාමය ඉෂ්ට කරන්න කියන කාරණාව පවසමින් විශේෂයෙන්ම දරුවෙක් සමග පුංචි දරුවෙක් සමග බන්ධනාගාරගත වෙන කෙනෙකුට ඒ කියන්නේ ඒ දරුවා කිසිම දවසක වැරද්දක් නොකරන්න පුළුවන් නමුත් අම්මා හෝ තාත්තා හෝ එක්ක ඒ දරුවව බන්ධනාගාරගත වෙනවනම් අන්න ඒකට පිළියමක් යොදලා ඒ අය ළමහ පරිවාස කාර්යාංශයට එකතු කරලා යොමු කරන්න කියන කාරණාව මතක් කරමින් අද මේ පනත ගෙනල්ලා කරු අමාත්‍යතුමා යම් කිසි සංශෝධන මට්ටමින් ඉදිරියේදී මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මේ තියෙන නීතිමය ගැටලු වලින් රිංගල යන්න බැරි වෙන ක්‍රමවේද හදලා ඒ වගේම සහන ලබා දෙන්න පුළුවන් ක්‍රමවේද හදන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් නිහඬව බොහොමස්තුති.
බවෙන් සිටි කරුවන්තුමා කරු රාජ්‍යමතුමා
මගේ කාලේ මම මේ අපේ මන්ත්‍රීතුමා මතක් කරේ බොහොම සංවේදී කාරණාව පිළිබඳව එතුමා කරුණු ඉදිරිපත් කරේ මේකදී කරුණ නියෝජක තනායකතුමනි මේ වෙනකොටත් අපි කමිටු පහක් පත් කරලා බන්ධනාගාරයේ ඉන්න පිරිසෙන් බොහෝ වයස්ගත පිරිසක් ඉන්නවා ඒ වගේම ඩයලිසිස් කරන සමාජයේ සමහරක් වෙලාවට අපි තව දුරටත් බන්ධනාගාරගත කරලා තියෙනවද කියන එක පිළිබඳව ඇත්තටම ප්‍රශ්නාර්ථයක් තියෙන බොහෝ පිරිසක් ඉන්නවා ඒ නිසාම අපි කමිටු පහක් අරගෙන නිර්දේශ වාර්තාවක් අරගෙන අපි ඔවුන්ගේ නිර්දේශ මත බොහෝ පිරිසක් අපිට තියෙන බලතල 90 නිදහස් කිරීමට අපි කටයුතු කරා ඒ එක කාරණාවක් ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි මේකෙදි සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා ගන්න යවපු නිර්දේශවල ඇවිදා ගන්නවත් බැරි සිරකරුවන් ප්‍රමාණයක් ඉන්නවා අවුරුදු 90 95 ඊටත් එහා ගියපු හැබැයි ඒ එකම කෙනෙක්වත් නිදහස් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිට අධ්‍යක්ෂ ජෙනරල්වරයාගෙන් පත්වෙච්ච කමිටුවේ නිර්දේශ ලැබුණේ නැහැ ඒක ඇත්තටම අපි දැනට අපි බලාගෙන යනවා වෙන ක්‍රමවේදයක් මේකට දාන්න පුළුවන්ද කියලා. මොකද ඒ ක්‍රමවේදය තුළ තාමත් ඒ කණ්ඩායම මේ විදිහටම බන්ධනාගාරගත කරලා තියාගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමා මතක් කර අර දරුවන් සමග රඳවියන් හැටියට ඉන්න දෙමව්පියන් ඒ දෙමව්පියන්ට වෙනම ස්ථාන අපේ බන්ධනාගාර තුළ ස්ථාපිත කරන්න අපි කටයුතු කරා. ඒ වගේම තමයි මේක කමිටු කීපයකදී මේ යෝජනාවක් හැටියටත් ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව අපේ ගරු අධිකරණ මතුතුමා විශේෂ අවධානය යොමු කරලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්තුමාට උපදෙස් ලබා දීලා ඔවුන් එකට වෙනම ස්ථානවල ඉන්න පුළුවන් වාතාවරණයක් මේ වෙනකොට බන්ධනාගාර තුල හදලා තියෙනවා.
පොමිසිතේ කරුවන්